හොඳයි එහෙනම් කවුරුත් සාදුකාරයක් දෙන්න. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංකාර සමතු සබ්බූපදීපටි නිසග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානන්ති. පින්වත්නි, අද මේ ධර්ම දේශනා මාලාවේ 12 වෙනි ධර්ම දේශනේට කන්‍යමා ශ්‍රවණය කරන්නටයි මේ පින්නතුන් සැදී පැහැදීගෙන සිටින්නේ. අද බලාපොරොත්තු වෙනවා මේ සෝතාපන්න මාර්ගය සම්පූර්ණ කරගෙන සෝතාපන්න ඵලයට පත්වෙන්නට උපකාර වන්නා වූ මාර්ග අංග හතරක් තියෙනවා. මේ මාර්ග අංග හතරෙන් ඉතාම වැදගත් අංගය තමා යෝනිසෝ මනසිකාරය. මේ සෝතාපට්ටි අංග හතරෙන් පළවෙනි එක තමා කල්යාණ මිත්‍ර සම්පත්තිය. දෙවෙනි එක තමා පරම පවිත්‍ර සී සද්ධර්ම ශ්‍රවණය. තුන්වෙනි එක තමා යෝනිසෝ මනසිකාරය. හතරවෙනි එක තමා ධම්මානුධම්ම පටිපදාව. පින්වතුනි, මේ යෝනිසෝ මනසිකාරය තමා නිවන් අවබෝධ කරගන්නට මේ අංග හතර තුලින් ඉතාම වැදගත්. යෝනිසෝ මනසිකාරය ඇති කරගන්නේ නැතුව මේ කිසිම දෙයක් අපිට හරියට කරන්නට බෑ. මිනිහෙක් හැටියට මේ යෝනිසෝ මනසිකාරණීය ශක්තිය දිනු කර ගැනීම තමා, එහෙම නැත්නම් යෝනිසෝ මනසිකරණයෙන් ක්‍රියා කරන්නට පුරුදු වීම පුහුණු වීම තමා ඊටාම උතුම් වැදගත්කම. මේ මනසක් ඇතිව උපත ලැබූ මනීන්ද්‍රිය කියලා වැදගත් ඉන්ද්‍රියක් තියෙන, මෙනෙහි කරන්නට පුළුවන්, මනින්නට පුළුවන් ශක්තියක් තියෙන පුද්ගලයා මිනිහා, මිනිසයා. ඉතින් මේ මිනිසෙක් වෙලා මනසක් තිබිලා උපත ලැබුවා නම් මේ උපත ලැබූ පුද්ගලයෙකුට පමණයි යෝනිසෝ මනසිකරණ ශක්තියෙන් ක්‍රියා කරන්නට හැකියාවක් තියෙන්නේ. ඉතින් ඒ නිසා පින්වතුනි, බුදුහාමුදුරුව ගෞතම බුදුපියාණන් වහන්සේ විතරක් නෙමේ සියලුම බුදුරු බුදුන් වහන්සේලා ලෝකයාට ධර්මය දේශනා කරේ මේ ගෞතම බුදුපියාණන් වහන්සේ අවුරුදු 45ක් පුරාම දේශනා කළේ මිනිසුන්ට ලෝකයාට ධර්මය. මෙන්න මේ යෝනිසෝ මනසිකරණ ශක්තියෙන් ක්‍රියා කරන්නට පුළුවන්, එහෙම නැත්නම් සුදුසු මිනිහෙක්ව හදන්න, මිනිසුන්ගේ මනස හදන්නට. ඒ නිසා බුද්ධ දේශනාව අවශ්‍ය වෙන්නේ, බුද්ධ ධර්මය අවශ්‍ය වෙන්නේ, මේ ධර්මය අහලා ධර්මය දැනගෙන ධර්මය දරාගෙන ධර්මය තේරුම් අරගෙන අනුගමනය කළා අත්විඳගන්න ඕන යෝනිසෝ මනසිකරණ ශක්තියෙන් ක්‍රියා කරන මිනිහෙක් හැටියට ක්‍රියා කරන්න. ඒ නිසා යම් කිසි කෙනෙකුට යෝනිසෝ මනසිකරණ ශක්තියෙන් කටයුතු කරන්න බැරි නම් ඒ පුද්ගලයා අයෝනිසෝ මනසිකරණ ශක්තියෙන් කටයුතු කරන පුද්ගලයෙක් බවට පත් වෙනවා. එනිසා තමන් කල්පනා කරගන්න ඕන මේක වෙන පිට බාහිර පුද්ගලයෙක් ගැන කල්පනා කරලා හරියන්නේ නැහැ. තමන් කරන කියන හිතන සියලුම දේවල් කරන්නේ කියන්නේ හිතන්නේ යෝනිසෝ මනසීකරණ ශක්තියෙන්ද එහෙම නැත්නම් අයෝනිසෝ මනසීකරණ ශක්තියෙන්ද මේකට කියනවා අමනසීකරණ ශක්තිය. එහෙම නැත්නම් අසතියෙන් කටයුතු කරනවා. එහෙම නැත්නම් අභාවිත සිතකින් ක්‍රියා කරනවා. ඒ නිසා අපි මිනිසුන් හැටියට උපත ලැබලා මේ පැවැත්ම තුලින් දුකින් මිදී නිදහස් වන්නට උපකාර වන්නා වූ මාර්ගය දැනගන්නට නම් මේ මාර්ගය තේරුම් අරගෙන මේ මාර්ගයේ ගමන් කරන්නට නම් පින්නතුනි අවශ්‍ය පළමුවෙනම වැදගත්ම උතුම්ම අංගය තමා යෝනිසෝ මනසීකරණ ශක්තියෙන් ක්‍රියා කරන මිනිහෙකු බවට පත්වීම. එහෙම නැත්නම් මේ මිනිසත් බවක් මිනිස් ආත්මයක උපත ලැබලා ලබාගත හැකි ලබාගත යුතු උපරිම ශක්තිය ලැබෙන්නේ නැහැ. එහෙම මිනිහෙක් හැටියට උපත ලැබුවට ඒ පුද්ගලයා අර උතුම් මිනිස් ගුණ ධර්ම බිහි කරගන්නේ නැහැ. ඒ නිසා ඒ පුද්ගලයා මිනිසත්කම කෙලසා ගන්නට කටයුතු කරනවා අයෝනිසෝ මානසිකාරයෙන් කටයුතු කිරීම නිසා. මේ අයෝනිසෝ මානසිකාරයත් යෝනිසෝ මානසිකාරයත් කියන එක තමයි දෙපැත්ත ද්වතාවය. අපි නිතරම තේරුම් ගත යුතුයි යෝනිසෝ මානසිකරණ ශක්තියෙන් ක්‍රියා කරන්නට අවශ්‍ය වන කරුණු කාරණා කිහිපයක් දැනගන්න. ඒ වගේම අයෝනිසෝ මානසිකරණයෙන් ක්‍රියා නොකරන්නට අයෝනිසෝ මානසිකරණයත් දැනගත යුතුයි. මොකද්ද අයෝනිසෝ මානසිකරණය? මොකද්ද යෝනිසෝ මානසිකරණය කියන මේ කරුණු දෙක මේ දෙපැත්ත ද්වතාවය පිරිසිදුව පැහැදිලිව තේරුම් ගත්ත තරමට තමයි මේ ආන පාන කරන්න පුළුවන් වෙන්නේ. ආන කරන්න ඕන යෝනිසෝ මානසිකාරය, පාන කරන්න ඕන ප්‍රහාණය කරන්න ඕන අයෝනිසෝ මානසිකාරය. ඒ වගේම අස්ස පස්ස කිව්වෙත් මේ දෙකමයි. ආශ්‍රය කරන්න ඕන යෝනිසෝ මානසිකරණයෙන් ක්‍රියා කිරීම, ප්‍රහාණය කරන්න ඕන අයෝනිසෝ මානසිකරණයෙන් කටයුතු කිරීම. ඒ වගේම භාවිතා කරන්න ඕන යෝනිසෝ මානසිකරණ ශක්තිය, භාවිතෙන් ඉවත් කරන්න ඕන අයෝනිසෝ මානසිකරණ ශක්තිය. ඒ නිසා පින්නතුනි මේ ආන පාන සතියෙහි පිහිටා කටයුතු කිරීමයි යෝනිසෝ මානසිකරණයෙන් කටයුතු කිරීමයි කියන්නේ ප්‍රායෝගික වශයෙන්ම එකක් බවට පත් වෙනවා. යථාබෝධයක්, යථාභූත ඥාන දර්ශනයක් ලැබුණාම මේක දෙකේ ප්‍රායෝගික වෙනසක් නැහැ. ඒ නිසා යම් කිසි කෙනෙකුට යෝනිසෝ මානසිකරණ ශක්තියෙන් කටයුතු කරන්න පුළුවන් නම් එයාට ආනපාන සතියෙහි පිහිටලා කටයුතු කරන්නත් පුළුවන්. සතර සතිපට්ඨානෙහි පිහිටා කටයුතු කරන්නත් පුළුවන්. නමුත් යම් කිසි කෙනෙකුට යෝනිසෝ මානසිකරණ ශක්තියෙන් ක්‍රියා කරන්නට බැරි නම් එයා අයෝනිසෝ මානසිකරණ ශක්තියෙන් නම් ක්‍රියා කරන්නේ එයාට නිවන් අවබෝධ කරගන්නට උපකාර වන්නා වූ ආර්ය මාර්ගයේ පෙන්වා දුන්න ආනාපාන සතියෙහි පිහිටලා කටයුතු කරන්න බෑ. ඉතින් ඒක නිසා මේ යෝනිසෝ මානසිකරණ ශක්තියෙන් කටයුතු කරන පුද්ගලයා දැනගත යුතු, තේරුම් ගත යුතු, අවබෝධ කරගත යුතු කාරණා කිහිපයක් තියෙනවා. මේ කාරණා කිහිපයෙන් පළමු වැන්න තමා යෝනිසෝ මානසිකරණ ශක්තිය තියෙන්නේ තමන්ගා. වෙන කාගෙයක් ගාව තියෙන යෝනිසෝ මානසිකරණ ශක්තිය තමන්ට කොපි කරගන්න, එහෙම නැත්නම් තමන්ට කායින්වත් ලබා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. දැන් අර සෝතාපට්ටි අංග හතරෙන් පළමුවන එක කල්යාණ මිත්‍ර සම්පත්තිය බාහිර පුද්ගලයෙක්ගෙන්ම ලබාගෙන පරතෝ ഘോഷක ප්‍රති ලබාගත යුතු දෙයක්, ඒක අනුන්ගෙන් ලබාගත යුතු දෙයක්, ලබාගත හැකි දෙයක්. දෙවෙනි එක ශ්‍රී සද්ධර්ම ශ්‍රවණය, එහෙම නැත්නම් අර ධම්ම ශ්‍රවණය කරන්න පුළුවන්, ඒත් බාහිර පුද්ගලයෙකුගෙන් අහලා දැනගන්න පුළුවන්. නමුත් මේ තුන්වැනි යෝනිසෝ මනසීකරණ ශක්තිය බාහිර පුද්ගලයෙක්ගෙන් ලබා ගන්න පුළුවන් දෙයක් නෙමේ. තමන් අර අහලා දැනගත්ත ධර්මය හිතේ දරාගෙන තමන්ගේ සිතින්මයි මේ යෝනිසෝ මනසීකරණ ශක්තිය මතු කරගත යුතුයි. තමා තුලින්ම තමන්ම මතු කරගත යුතු, තමන්ම උපදවා ගත යුතු ශක්තියක් මේ යෝනිසෝ මනසීකරණ ශක්තිය. දැන් මෙතන මේ යෝනිසෝ මනසීකරණ ශක්තිය තමා තුලින්ම උපදවා ගන්නවා කියන එකේ තේරුම කෙලෙස් කෙලෙස් හැටියට දැනගන්න ඕන. කෙලෙස් ප්‍රහාණය කළ යුතුයි කළ හැකි කියන දැනුම ඇතිව මේ කෙලෙස් ප්‍රහාණය කිරීමත් සමග කෙලෙස් අයින් කිරීමත් සමග යෝනිසෝ මනසීකරණ ශක්තිය මතුවෙනවා. ඒ නිසා මේ යෝනිසෝ මනසීකරණ ශක්තිය නැතිවෙන්නට ප්‍රධාන හේතුව තමයි රාග, ద్వේෂ, මෝහ කියන කෙලෙස් වලින් කිලුටු ධර්ම වලින් තමන්ගේ මනස මුවහ වෙලා මොට්ට වෙලා. ඒ නිසා මේ මනස මුවහ වෙලා තියෙන මොට්ට වෙලා තියෙන පුද්ගලයෙකුට යෝනිසෝ මනසීකරණ ශක්තියක් නැහැ, තියෙන්නේ අයෝනිසෝ මනසීකරණ ශක්තියක්. ඒ පුද්ගලයාට කෙලෙස් කෙලෙස් කියලා දකින්න බෑ, දැක ගන්න බෑ. කෙලෙස් වලට තමයි ආශාව කැමැත්ත. කෙලෙස් ක්‍රියාත්මක කරන්න, එහෙම නැත්නම් අකුසල් කරන්න එයාට කැමැත්තක් තියෙනවා, ආශාවක් තියෙනවා. එයා නිතරම පටිච්ච වෙන්නේ මේ අකුසල් වලට. ඒ නිසා තමන්ට අයෝනිසෝ මනසීකරණ ශක්තිය යෝනිසෝ මනසීකරණ ශක්තියක් නැති පුද්ගලයාට බෑ තමන්ගේ ඉන්ද්‍රිය පාලනය කරගන්න, ශික්ෂණය කරගන්න, හික්මවා ගන්න, සංවර කරගන්න. ඉතින් ඒක නිසා තමන්ගේ ඉන්ද්‍රිය පාලනය කරගන්න බැරුව හිතට වහල් වෙලා, හැඟීමට වහල් වෙලා ක්‍රියා කරන හැම මිනිහෙක්ම කටයුතු කරන්නේ අයෝනිසෝ මනසීකරණ ශක්තියෙන්. හිතට වහල් නොවි, හැඟීමට වහල් නොවි, හේතුඵල ධර්මයට බහා ගලපා බලා, ධර්මයට බහා ගලපා බලා, විනයට සසඳා බලා කටයුතු කරන පුද්ගලයාට අපි කියනවා යෝනිසෝ මනසීකරණ ශක්තියෙන් කටයුතු කරන පුද්ගලයා කියලා. එහෙමනම් මේ හේතුඵල ධර්මය දැනගත්ත තරමටයි පුද්ගලයෙකුට යෝනිසෝ මනසීකරණ ශක්තියෙන් කටයුතු කරන්න පුළුවන්. මේ හේතුඵල ධර්මය තමයි අර සීසද්ධර්ම ශ්‍රවණය කියන්නේ. මේ හේතුඵල ධර්මයේ පිළිබඳව, පටිච්ච සමුප්පාද ධර්මයේ පිළිබඳව තමයි සීසද්ධර්ම ශ්‍රවණයෙන් අවබෝධ කරගන්න ඕනේ, අහලා දැනගන්න අවශ්‍ය. ඒ නිසා තමන් කල්පනා කරගන්න ඕන මේ යෝනිසෝ මනසීකරණ ශක්තිය කියන එක තමන් තුලයි තියෙන්නේ, තමන් තුල සැඟවිලා තියෙනවා. හැම මිනිහෙක් තුළම මේ මනසක් කියලා උපදුන නිසා, මනීන්ද්‍රියක් තියෙන නිසා, මේ මනීන්ද්‍රිය මතු කළා ගත්ත මොහොතක යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන්නට පුළුවන් වෙනවා. මනස මොට්ට වෙලා නම්, මනස මුවහ වෙලා නම් ඒ පුද්ගලයාට මෙනෙහි කළ යුතු දේ මෙනෙහි කරන්නට බෑ. මෙනෙහි නොකළ යුතු දේ මෙනෙහි නොකර අත්හරින්නට බෑ. ඒ නිසා මෙනෙහි කළ යුතු දේවල් මොනවද, මෙනෙහි නොකළ යුතු දේවල් මොනවද කියලා හරියට දෙකට බෙදලා, වෙන් කළා, තෝරලා, බේරලා, පෙරලා, සුද්ධ පවිත්‍ර කළා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ යෝනිසෝ මනසීකරණ ශක්තිය, එහෙම නැත්නම් මනීන්ද්‍රිය ක්‍රියාත්මක වෙන පුද්ගලයෙකුට පමණයි. මේ අයෝනිසෝ මනසීකරණ ශක්තියෙන් කටයුතු කරන පුද්ගලයා මේ රාගය, ద్వේෂය, මෝහය මොකද්ද කියලා දන්නේ නැහැ. ඒ පුද්ගලයාට තේරෙන්නේ නැහැ. එයා කැමති දෙයට, ප්‍රිය දෙයට ඇලෙනවා රාගයෙන්. චන්ද රාගයෙන් ඇලෙනවා. කාමච්ඡන්දයෙන් මුලා වෙනවා. එතකොට අර රාගය, කාමච්ඡන්දය, චන්ද රාගය වගේ මේ අන්තගාමී ගති, අභිජ්ජා කියන තත්වය, පටිච්ච වීම, විචිකිච්ඡාව, උද්ධච්ච, මේ වගේ නොයෙකුත්ම කැමැත්තෙන් යමකට බැඳෙන ස්වરૂපය, ස්වභාවය තියෙන්නේ අර විඥාන ශක්තියෙන් කටයුතු කරන අයෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන හැඟීමට වහල් වෙලා හිතට වහල් වෙලා කටයුතු කරන පුද්ගලයායි. ඒ වගේම මේ හැඟීමට වහල් නොවි හිතට වහල් නොවි මේ ධර්මය තේරුම් ගත්ත පුද්ගලයෙකුට පුළුවන් වෙනවා තමන් ආශ්‍රය කළ යුතු දේ මොකද්ද, භාවිතා කළ යුතු දේ මොකද්ද, මේ හැඟීමට වහල් නොවි අර රාගයට නොඇලී කටයුතු කරන්නේ කොහොමද කියන එක තේරුම් ගන්න. ඒ වගේම පින්වතුනි මේ යෝනිසෝ මනසීකරණ ශක්තියෙන් කටයුතු කරන පුද්ගලයා කෙලෙස් කෙලෙස් හැටියට දකිනවා, රාගය රාගය හැටියට දකිනවා, ද්වේෂය ද්වේෂය හැටියට දකිනවා, මෝහය මෝහය හැටියට දකිනවා. ඒ වගේම මේ කෙලෙස් ප්‍රහාණය කළ හැකි කළ යුතුයි කියලත් දකිනවා. අන්න එතෙන්දී අපි කියනවා ඒ යෝනිසෝ මනසීකරණ ශක්තියෙන් කටයුතු කරන පුද්ගලයා ධම්මෝ සංදිට්ඨිකෝ කියන තත්වයට පත් වුණා කියලා. ඒ පුද්ගලයා සං දැකලා තියෙනවා. සං උපදින හැටි, සමුදය වෙන හැටි, සමුදය බිහි වෙන හැටි තමන්ගේ සිත තුළමයි මේ සමුදය බිහි වෙන්නේ. මේ සමුදය ලෝකෙ වෙන කිසිම තැනක උපදින්නේ නැහැ, තමන්ගේ සිත තුළටයි බිහි වෙන්නේ. ඒ නිසා තමන්ගේ සිත තුළ බිහිවන සමුදය තමන්ටයි දැක ගන්න පුළුවන් වෙන්නේ. මේක බාහිර ලෝකෙ කාටවත්ම දැක ගන්න බෑ. තමන්ගේ සිත තුළ උපදින සමුදය සං උපදින හැටි තමන්ට දැක ගන්න පුළුවන්. මේ යෝනිසෝ මනසීකරණ ශක්තියෙන් කටයුතු කරන පුද්ගලයෙකුට ධම්මෝ සංදිට්ඨිකෝ කියන තත්වයට පත් වෙනවා කියන්නේ අන්න සං තමන්ගේ හිතේ සං උපදින හැටි, සමුදය බිහිවන හැටි දැක්කා කියන එකයි. ඒ නිසා නියත වශයෙන්ම යෝනිසෝ මනසීකරණ ශක්තියෙන් කටයුතු කරන පුද්ගලයේ සං දැක ගන්නවා. සං දෙස්සේති කියන එකෙන් අර සං දැකලා තියෙනවා. ඒ නිසා මේ සං දෙස්සේති කියන தত্ত্বය අහලා දැනගෙන ධම්මෝ සංදිට්ඨිකෝ කියන தত্ত্বයට පත් වුණාම ඒ පුද්ගලයාට සම්මා දිට්ඨියට පත් වෙන්නට පුළුවන්. ඒ පුද්ගලයාගේ දෘෂ්ටිය දැකීම නිවැරදි කරගන්න පුළුවන්. අර වැරදි දෘෂ්ටියෙන් මිදිලා සම්මා කියන නිවැරදි දෘෂ්ටියට, එහෙම නැත්නම් මේ සං දැකලා සං වලින් මිදී නිදහස් විය යුතුයි, නිදහස් විය හැකි කියන දැක්ම ලැබීමයි ධම්මෝ සංදිට්ඨිකෝ සම්මාදිට්ඨිය කියන්නේ. එතකොට මේ යෝනිසෝ මනසීකරණයෙන් කටයුතු කරන පුද්ගලයා අනිච්ච බව දකිනවා. යම් කිසි දෙයක නිච්ච සංඥාව අත්හල යුතුයි, නිච්ච දේ නිච්ච හැටියට දකින්නේ නැහැ ඒ පුද්ගලයා, අනිච්ච දේ අනිච්ච හැටියටයි දකින්නේ. ඉතින් ඒක නිසා මේ අනිච්ච නිච්ච කියන දෙකේ තේරුම යෝනිසෝ මනසිකරණ ශක්තියෙන් කටයුතු කරන පුද්ගලයාට දැක ගන්නට පුළුවන් වෙනවා. ඒ වගේම තමන්ගේ හිතේ යම් දෙයක් පිළිබඳව ඇති වූ නිච්ච සංඥාව තමයි මේ දුකට හේතු වෙන්නේ කියන එක ඒ පුද්ගලයා දකිනවා. ඒ වගේම මේ නිච්ච සංඥාවක් තමාගේ හිත තුළ ඇතිවීමයි දුකට හේතුව, අනාථ වීමට හේතුව කියන එකත් එයා දකිනවා. නමුත් යෝනිසෝ මනසීකරණ ශක්තියෙන් කටයුතු කරන නැති පුද්ගලයා, අයෝනිසෝ මනසීකරණ ශක්තියෙන් කටයුතු කරන පුද්ගලයාට මේ අනිච්චදේ අනිච්ච බවනේ, මේ නිච්ච බවමයි දකින්නේ. ඒ නිසා මේ අනිච්චදේ පිළිබඳවත් එයාගේ දැක්ම නිච්චයි. එහෙම නැත්නම් එයාගේ හිතේ තියෙනවා මේ තමන් කැමතිසේ ඍෂිසේ පවත්වන්නට පුළුවන් කියන වැරදි දෘෂ්ටියක්, වැරදි අදහසක්. ඒ නිසා මේ පැවැත්ම තුළ තමන් එකතු කරගත්ත, අල්ලගත්ත, උපාදානය කරගත්ත මොන යම් හෝ සංකතයක්, සබ්බේ සංඛාරා අනිච්ඡාති කියන එක දකින්නේ යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන පුද්ගලයා. ඒ වගේම සබ්බේ සංඛාරා දුක්ඛාති කියන එක අවබෝධ කරගන්නේ යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරනවා. ඒ වගේම සබ්බේ ධම්මා අනාත්තාති කියන්නේ ඒක දකින්නේ, ඒක දැනගන්නේ, තේරුම් ගන්නෙ යෝනිසෝ මනසිකාරණයෙන් කටයුතු කරන පුද්ගලයා. ඒ නිසා නිච්ච දේ නිච්ච හැටියටත්, අනිච්ච දේ අනිච්ච හැටියටත් දැනගන්න ඕන, දුක දුක හැටියටත්, සැප සුඛ හැටියටත් දැනගන්න ඕන, අත්ත අත්ත හැටියටත්, අනත්ත අනත්ත හැටියටත් දැක ගන්න ඕන. මෙහෙම දැකගත්තු පුද්ගලයා මේ සංසාර බය දකින්නට පුරුදු වෙනවා. ඒ නිසා යෝනිසෝ මනසීකරණයෙන් කටයුතු කරන්නේ නැති පුද්ගලයා සංසාර බය දකින්නේ නැහැ. ඒකට හේතුව ඒ අයෝනිසෝ මනසීකරණයෙන් කටයුතු කරන පුද්ගලයා කරන්නේ මේ ලෝකය තුලම නැවත නැවතත් යලි යලි අතරමං වෙන එහෙම නැත්නම් පැලැස්තර දාලා මේ දුකෙන් මිදෙන්නට උත්සාහයක් දරනවා. දැන් අයෝනිසෝ මනසීකරණ ශක්තියෙන් ක්‍රියා කරන හැම පුද්ගලයෙක්ම කරන්නේ තමන්ට ප්‍රශ්නයක් ඇති වුණාම සංසාර ගැටලුවක් ඇති වුණාම ඒ සංසාර ගැටලුවෙන් මිදී නිදහස් වෙන්නට කරන්නේ නැවතත් මේ සංසාර ගැටලුව තුලින්ම මේ විකල්පයක් එහෙම නැත්නම් වෙනස් වීමක් එහෙම නැත්නම් අලුත් බලාපොරොත්තුවක් ඇති කර ගැනීම. ඒ නිසා යෝනිසෝ මනසීකරණ ශක්තියෙන් ක්‍රියා කරන පුද්ගලයෙක් අර සංසාර ගැටලුවේ ගැඹුර සංසාර බය දකිනවා. නමුත් අයෝනිසෝ මනසීකරණ ශක්තියෙන් ක්‍රියා කරන පුද්ගලයෙකුට සංසාර බය දකින්න බෑ. ඒ වගේම සංසාර ගැටලුව දකින්නට බෑ. ඒ නිසා ඒ සංසාර ගැටලුව තුලම කොහාට හරි එහාට මෙහාට කරලා ඒක එහාට මෙහාට කරලා තාවකාලිකව සුවයක් ලබන්නට තව තවත් බලාපොරොත්තු පොදි වදිනවා. දැන් මේක අපි ප්‍රායෝගිකව පැත්තේ කියනවා නම් මේ අයෝනිසෝ මනසීකරණ ශක්තියෙන් කටයුතු කරන පුද්ගලයා ඔය පුද පූජා කරලා යාග හෝම කරලා ශාන්ති කර්ම කරලා යంత్ర මන්ත්‍ර කරලා එහෙම නැත්නම් ආශිර්වාද පූජා කරලා දෙවියන්ට පූජා කරලා తాවකාලිකව මේ ලෞකිකත්වය තුලින්ම සැනසීමක් తాවකාලික සම්පතියක් පිළියමක් පැලැස්තරයක් ගන්නට කටයුතු කරනවා. ඒ පුද්ගලයා අර ඇත්ත දැකලා නැහැ. ඇත්ත දැක්කනම් මේ පුද පූජාවල යාග හෝමවල ශාන්ති කර්මවල යంత్ర මන්ත්‍රවල දේව පූජාවල ශාන්ති කර්මවල ආශිර්වාද පූජාවල තියෙන්නේ తాවකාලික ගැටලුවක් తాවකාලිකව මිදීමයි. ඒකෙන් වෙන්නේ තව තවත් අර ගැටලුවට සංසාර ගැටලුවට මැදිහත් වීමයි. ඒක තුලම පැටලීමයි. ඉතින් ඒක නිසා ඒක තුලම අතරවන් වෙන ක්‍රියාවක් බව දකින්නේ නැහැ අයෝනිසෝ මනසීකරණ ශක්තියෙන් කටයුතු කරන පුද්ගලයා. ඒ නිසා එයා භක්තියෙන් පුද පූජාවලට ශාන්ති කර්මවලට යාග හෝමවලට මේ වගේ දේවල් වලට පැටලෙවිලා මේ වගේ දේවල් කරලා తాවකාලික සුවයක් ලබන්නට බලනවා. ඒ తాවකාලික සුවය නිසා ඒ පුද්ගලයා සංසාරේ අතරමං වෙනවා. මේ මෙහෙම කරන පුද්ගලයා අයෝනිසෝ මනසීකරණයෙන් කටයුතු කරන පුද්ගලයා පුඤ්ඤාභිසංකාර මොනවද කියලා දන්නේ නැහැ. අපුඤ්ඤාභිසංකාර බව දන්නේ නැහැ. අනින්ජාභිසංකාර කියන්නේ මොනවද කියලා දන්නේත් නැහැ. ඒ නිසා එවැනි පුද්ගලයෙක් කරන්නේ කොයි විදිහෙන් හරි මේ අවිද්‍යා මූලයෙන් පුඤ්ඤාභිසංකාර කරනවා, ඒ වගේම අවිද්‍යා මූලයෙන් අපුඤ්ඤාභිසංකාර ක්‍රියාත්මක කරනවා, ඒ වගේම අනින්ජාභිසංකාර ක්‍රියාත්මක කරනවා. මේ පුඤ්ඤාභිසංකාර කළත් අපුඤ්ඤාභිසංකාර කළත් අනින්ජාභිසංකාර කළත් මේ පැවැත්ම තුළම ලෞකිකත්වය තුළම අතරමං වීමක් එහෙම නැත්නම් සුදු විනාශ වීමක් පමණයි සිද්ධ වෙන්නේ. ඒ නිසා අර අයෝනිසෝ මනසීකරණයෙන් ක්‍රියා කරන පුද්ගලයාට ඒ මොහොතේ ඇතිවන සුවය ආමිෂ සුවය ඇහැකනනාසය දිවකය පිනවීමේ සුවය ලොකු දෙයක්. ඒ නිසා ඒ පුද්ගලයා ඒකටමයි ගැති වෙන්නේ, ඒකටමයි යටත් වෙන්නේ. ඒ නිසා පුඤ්ඤාභිසංකාර කර කර කාම ලෝකවල සුගති ලෝකවල අතරමං වෙනවා, එක්කෝ අපුඤ්ඤාභිසංකාර කර කර අපායේ අතරමං වෙනවා, එහෙම නැත්නම් අනින්ජාභිසංකාර කර කර අසඤ්ඤ අරූපී තලවල අතරමං වෙනවා. මේ අසඤ්ඤ අරූපී තල උනත් අපාය උනත් කාම ලෝක උනත් පින්වතුනි ඔක්කොම තියෙන්නේ මේ ලෞකිකත්වයේ තුල. එතන ලෝකයෙන් ඈතර වෙන දහමක් ලෝකයෙන් ඈතර වෙන මාර්ගයක් දුකෙන් සදහටම මිදී නිදහස් වෙන මාර්ගයක් ඇත්තේ නැහැ මේ බුද්ධ දේශනාව බුදුහාමුදුරුව මිනිස්සුන්ට දේශනා කර වදාලේ මේ සංසාර ගැටලුවෙන් සංසාර දුකින් සදහටම මිදී නිදහස් වන්නට සරල කෙටි මාර්ගයක් ඉදිරිපත් කරනවා නමුත් පුඤ්ඤාභිසංකාර අපුඤ්ඤාභිසංකාර අනින්ජාභිසංකාර කියන අවිද්‍යා මූල එහෙම නැත්නම් සසර අතරමං වන්නට උපකාර වන මේ සංකාර කොයි එකකත් ඇත්ත ඇති හැටියට දකින්නේ නැහැ අර අයෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන පුද්ගලයාට දැකගන්න ශක්තියක් නැහැ මනින්ද්‍රියක් නැහැ ඉතින් ඒක නිසා වෙන්නේ ඒ පුද්ගලයා පුඤ්ඤාභිසංකාර කර කර කාම ලෝකවල සුගත ලෝකවල අතරමං වෙනවා එහෙම නැත්නම් පව්කම් කර කර අපුඤ්ඤාභිසංකාර කර කර නිරයේ එහෙම නැත්නම් සතර අපායේ අතරමං වෙනවා එහෙමත් නැත්නම් ඊටත් වඩා දරුණු වෙලා අර අනාර්ය ධ්‍යාන ලැබලා අනින්ජාභිසංකාර කරලා අසඤ්ඤ තලවල අරූපී තලවල මහා කල්ප ගණන් අතරමං වෙනවා මේ කොහේ අතරමං වුණත් කොහේ රවුම් ගැහුවත් මේ සංසාර ගමනින් නිමා වෙන්නට කෙලවර කරන්නට බෑ ඉතින් ඒක නිසා මේ සංසාර ගමනේ කොතන හිටියත් කොයි ලෝකෙ හිටියත් දිව්‍ය ලෝකෙ හිටියත් බ්‍රහ්ම ලෝකෙ හිටියත් මනුෂ්‍ය ලෝකෙ හිටියත් තිරිසන් ලෝකෙ හිටියත් අපායේ හිටියත් පෙරේත භූත ලෝකවල හිටියත් කොතන හිටියත් ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස ලැබෙන බව අර අයෝනිසෝ මනසිකාරණයෙන් කටයුතු කරන පුද්ගලයා දන්නේ නැහැ ඒ නිසා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට බැරි වෙනවා මේ අයෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන පුද්ගලයාට යෝනිසෝ මනසිකාරණයෙන් කටයුතු කරන පුද්ගලයාට බොහොම සරල ලෙස බොහොම පහසු ලෙස මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට පුළුවන් වෙනවා ඒ නිසා යම කෙනෙකුට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත හැකි වෙන්නේ මේ යෝනිසෝ මනසිකාරණ ශක්තියෙන් කටයුතු කළොත් පමණක්මයි ඒ නිසා චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම සම්මාදිට්ඨියටපත් වීම මේ මගනන 15 වීම පූර්වභාගන වන 15 වීම දසනේන සම්පන්නෝ වීම අර ධම්මෝ සම්දිට්ඨිකෝ වෙලා සම්මාදිට්ඨියටපත් වීම කියන මේ සියලුම දේ එක අර්ථයක් ගෙන දෙන දේවල් ප්‍රායෝගික වශයෙන් ඒ පුද්ගලයා යෝනිසෝ මනසිකාරණයෙන් කටයුතු කරන පුද්ගලයෙක් කිව්වනම් හරි ඒ නිසා යෝනිසෝ මනසිකාරණයෙන් කටයුතු කරන පුද්ගලයා තමන් දැන හෝ නොදැන හෝ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා ඒ වගේම ධම්මෝ සම්දිට්ඨිකෝ වෙලා සම්මාදිට්ඨියටපත් වෙනවා ඒ වගේම දස්සනේන සම්පන්නෝ වෙනවා මගනන 15 වෙනවා පූර්වභාග නුවණ වෙනවා 15 වෙනවා සෝතාපන්න ඵලයට නියත වශයෙන්මපත් වෙනවා ඒ නිසා මේ සෝතාපන්න ඵලයටපත් වෙන්නට අවශ්‍ය වන්නා වූ යෝනිසෝ මනසිකරණ ශක්තිය තමාට තමා තුලින්ම සකස් කරගත හැකි බිහි කරගත හැකි නිර්මාණය කරගත හැකි ඒකට නිවැරදිම මාර්ගය තමා පින්නතුනි හේතුඵල ධර්මයට බහා ගලපා බලා කටයුතු කරන්නට පුරුදු වීම මේ හේතු කරන්නේ තමන් වචී සංකාර කාය සංකාර මනෝ සංකාර කියලා හේතු වර්ග තුනක් තියෙනවා කටින් කරන හේතු ක්‍රියාවෙන් කයින් කරන හේතු හිතින් මනසින් කරන හේතු තමන් කරන කියන හිතන මේ හේතුව තමන්ට ඵලයක් හැටියට උරුම වෙනවා තමන් කරන කියන හේතුව යහපත් නම් තමන්ට යහපත් ඵලයක් උරුම වෙනවා තමන් කියන කරන හිතන දේ අයහපත් නම් තමන්ට අයහපත් ඵලයක් උරුම වෙනවා තමන් හේතුවක් නොකළොත් ඵලයක් නැහැ ඵලෙ නිදහස් වෙනවා ඒ වගේම පින්නතුනි තමන් කරන කියන හිතන හේතු නිසා බාහිර ලෝකයාට උරුම වන ඵලයකුත් තියෙනවා ඒ ඵලය යහපත් නම් හොඳ නම් ඒ පුද්ගලයාටත් නිදහසක් ලැබෙනවා තමන් කරන කියන හිතන හේතුව බාහිර පුද්ගලයාට අයහපත් නම් ඒ පුද්ගලයාවත් අතර මං කරනවා. මේකට කිව්වා අත්ත තාපන පරත්ත තාපන කියලා. යම් කිසි කෙනෙක් අයෝනිසෝ මනසීකරණ ශක්තියෙන් ක්‍රියා කරනවා නම් ඒ පුද්ගලයා තමන්ටත් කරගන්න විනාශයක්. ඒකට කියනවා අත්ත තාපන. අත්ත කියන්නේ තමන්, තාපන කියන්නේ තවන දවන දේ, අතරමං කරන මම්මුලා කරන දේ. ඒ වගේම පරත්ත තාපන කිව්වේ බාහිර පුද්ගලයෙක් පිට පුද්ගලයෙක් තවනවා නම් දවනවා නම් එහෙම නැත්නම් එවන් පුද්ගලයෙක්ව අතරමං කරනවා නම් අන්න ඒක තමන්ට අහිත කරයි. ඒ නිසා හැම තිස්සෙම මේ යෝනිසෝ මනසීකරණ ශක්තියෙන් ක්‍රියා කරන පුද්ගලයා හැම දෙයක්ම කරන්නට කියන්නට හිතන්නට ඉස්සෙල්ලා මේ තමන් කරන කියන හිතන දේ ප්‍රතිඵලය තමන්ට මොන ආකාරයටද බලපාන්නේ, බාහිර කෙනෙකුට ලෝකයාට සත්වයාට කොයි විදිහටද බලපාන්නේ කියන එක තීරණය කරලා බලලා කටයුතු කරන්නට පුරුදු පුද්ගලයෙක්. එතකොට යෝනිසෝ මනසීකරණ ශක්තියෙන් කටයුතු කරනවා කියන්නේ මෙන්න මේකයි පැහැදිලිවම. හේතුඵල ධර්මයට බහා ගලපා බලා ක්‍රියා කිරීම. එහෙම නැත්නම් විනයට සසඳා බලා ක්‍රියා කිරීම. මේ විනය ලෝකේ, විනය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනසං කිව්වේ මෙන්න මේකයි. විනයට සසඳා බලනවා කියන්නේ ණය විනය. අපි මේ කරන කියන හිතන හේතුව නිසා තවත් පුද්ගලයෙකුට හෝ මාර්යයට හෝ අර තවත් කෙනෙකුට පුද්ගලයාට හෝ ණය වෙනවා නම් මාර්යයට හෝ ණය වෙනවා නම් ඒක වැරදියි. ඒ මාර්යාගේ ණයෙන් නිදහස් වෙනවා නම් එතෙන්දි කියව විනය. විනය කියන්නේ ණයෙන් වෙන්වීම, ණයෙන් නිදහස් වීම. ඒ නිසා අපි විනයෙහි විනයට සසඳා බලා විනයෙන් කටයුතු කරනවා කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි, මේ ණයෙන් නිදහස් වන්නට, ණයෙන් මිදෙන්නට කටයුතු කිරීම. මේ ණය වීම තමයි අපි සංසාර ගැටලුවට එකම හේතුව. ඒ නිසා යම් කිසි කෙනෙකුට විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමන සංකේන තත්වයට පත් කරන්න බැරි නම්, එහෙම නැත්නම් විනයට සසඳා බලා ක්‍රියා කරන්නට දන්නේ නැත්නම් ඒ පුද්ගලයා යෝනිසෝ මනසීකරණ ශක්තියෙන් ක්‍රියා කරන කෙනෙක් නෙමේ. එයා නිතරම මායයට ණය වෙනවා, ලෝකයට ණය වෙනවා. තමන්ගේ අම්මලට, තාත්තලට, අඹදරුවන්ට ආදී කොට ඇත්තා වූ සියලුම කෙනාට ණය වෙනවා. ඒ ණය ගෙවා ගෙවා සංසාර ගමනේ යන්න ඕනේ. ණයතියෙද්දි නිවන් දකින්නට බෑ. ඒ නිසා ඒ පුද්ගලයා පුළුවන්ම තරම් ඉක්මනට අර යෝනිසෝ මනසීකරණ ශක්තියෙන් ක්‍රියා කරන පුද්ගලයා අර තමන් ණය වෙච්ච ණය සියල්ලම ගෙවන්නට කටයුතු කිරීම තමයි විනය්‍ය ලෝකේ අවිජ්ජා දෝමනසං කියලා කිව්වේ. ඒ නිසා යෝනිසෝ මනසීකරණ ශක්තියෙන් කටයුතු කරන පුද්ගලයෙකුට මේ සංසාර ණය සියල්ලම ගෙවලා දාලා අර මායයට වෙච්ච ණය මර ණය බේරෙන්න පුළුවන්. ඒ නිසා අර මායයට ණය වෙන උපාදානය කරගත්ත සියලුම දේ අත්හැරලා තමන්ට නිදහස් කරගන්න පුළුවන්. ඒ නිසා අර පංච උපාදානස්කන්ධයෙන්ම මිදී නිදහස් වෙනවා. ඒ නිසා මේ යෝනිසෝ මනසීකරණ ශක්තියෙන් කටයුතු කරන පුද්ගලයාට පමණයි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන අර මායයට ණය වෙලා තියෙන උපාදානය කරගත්ත සියලු දෙයින්ම මිදී නිදහස් වෙලා මේ විනය්‍ය ලෝකයේ කියන තත්වයට පත් වෙන්නට පුළුවන්. ඒ වගේම සූත්‍රයට ධර්මයට බහා ගලපා බලා අර ණය නොවන වැඩ කරන්නට පුළුවන්. ඒක ක්‍රියාශීලී. ඒ නිසා සංකාරසිත පවත්වන හැම වෙලාවකම ණය වෙනවා. ක්‍රියාසිත පවත්වන කිසිම වෙලාවක ලෝකයට හෝ කාට හෝ මායයට හෝ ණය වෙන්නේ නැහැ. ඒ නිසා යෝනිසෝ මනසීකරණ ශක්තියෙන් ක්‍රියා කරන පුද්ගලයාගේ ලක්ෂණය තමයි හැකිතාක් දුරට හැම වෙලාවෙම ක්‍රියාසිත පවත්වන්නට උත්සාහ කරනවා. සංකාරසිත පැවැත්වීම අත්හරින්නට උත්සාහ කරනවා. මේක තමයි ආනපාන. ඒ නිසා යම් කිසි කෙනෙකුට මේ ආනපාන හරියට තේරුම් ගන්න පුළුවන් වුණා නම් ඔහු අර ණය වෙන වැඩ කරන්නේ නැහැ. ඒ වගේම විනය්‍ය ලෝකයේ කියන ණයෙන් වෙන වැඩ කරනවා. ඒ නිසා පින්වතුනි මේ යෝනිසෝ මනසීකරණ ශක්තියෙන් කටයුතු කරන පුද්ගලයා සීල සමාධි ප්‍රඥා කියන ත්‍රි ශික්ෂාවෙන්ම සංවර වෙනවා. ඒ නිසා ඒ පුද්ගලයාට යෝනිසෝ මනසීකරණයෙන් කටයුතු කරන පුද්ගලයාට මේ සීල ශික්ෂාව ලැබෙනවා. එහෙම නැත්නම් සුතමයේ ඥානය ලැබුණු පුද්ගලයා ඊට පස්සේ අර සීලෙන් සංවර වෙනවා. ඒ වගේම සමාධියෙන් චිත්ත සමාධියටපත් වෙනවා. චිත්ත අර චිත්ත විපල්ලාසයෙන් ඉවත් වෙලා චිත්ත ඒකාග්‍රතාවයටපත් වෙනවා. ඒ නිසා සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, ධිට්ඨි විසුද්ධිය කියන තුනම ලැබෙන්නේ යෝනිසෝ මනසීකරණ ශක්තියෙන් කටයුතු කරන පුද්ගලයාටයි. අයෝනිසෝ මනසීකරණ ශක්තියෙන් කටයුතු කරන පුද්ගලයාට සීල විසුද්ධිය ලැබෙන්නේ, චිත්ත විසුද්ධිය ලැබෙන්නේ, ධිට්ඨි විසුද්ධිය ලැබෙන්නේ නැහැ. ඒ වගේම පින්වතුනි මේ අපි කොහොම හිතුවත් මේ යෝනිසෝ මනසීකරණ ශක්තිය කියන එකත් සාපේක්ෂ වශයෙන් දෙආකාරයි. ලෞකික වශයෙන්ුත් අපිට යෝනිසෝ මනසීකරණ ශක්තියත් කතා කරන්න පුළුවන්. ලෝකයෙන් එතෙර වෙන්නට අවශ්‍ය වන්නා වූ යෝනිසෝ මනසීකරණ ශක්තියක් ගැනත් කතා කරන්නට පුළුවන්. යම් කිසි කෙනෙකුට මේ ලෞකික යෝනිසෝ මනසීකරණ ශක්තිය පිළිබඳව තේරුම් ගන්නට පුළුවන් නම් ඔහුට ලෝකෝත්තර යෝනිසෝ මනසීකරණ ශක්තියත් ලැබෙනවා. ලෝකයෙන් එතෙර වන්නට අවශ්‍ය වන්නා වූ යෝනිසෝ මනසීකරණ ශක්තිය එකක්, ලෝකය තුල හොඳ යහපත් තැනකට එන්න පුළුවන් වන යෝනිසෝ මනසීකරණ ශක්තිය තව එකක්. ඒ නිසා අපි පළමු කොටම මේ ලෝකේ අතරමං වන අයෝනිසෝ මනසීකරණ ශක්තියෙන් වෙන් වෙන්න ඕන. අයෝනිසෝ මනසීකරණ ශක්තිය නිතරම අපායගාමී දෙයක්. අපායගාමී ප්‍රතිඵල Tamanට උරුම කර දෙන්නට නියත වශයෙන්ම හේතු වෙන්නේ මේ අමනසීකරණ ශක්තියෙන්, අයෝනිසෝ මනසීකරණ ශක්තියෙන් අසතියෙන් ක්‍රියා කිරීම. නමුත් ඒ යෝනිසෝ මනසීකරණ ශක්තිය ලෞකික වශයෙන් කරන පුද්ගලයා අයෝනිසෝ මනසීකරණ ශක්තියෙන් ඉවත් වෙලා මේ හොඳ යහපත් නිවැරදි කටයුතු ක්‍රියා කතා වචන කතා කරනවා. ඒක හොඳයි, යහපත් නිවැරදි. මොකටද? ලෝකය තුල ජීවත් වෙන්න. ලෝකය තුල හොඳ යහපත් කියලා සම්මතයෙන් පිළිගත් සියලුම දේ අයිති වෙනවා එතෙන්ට. නමුත් මේ ලෝකයෙන් එතෙර වෙන්නට නම් මේ සම්මතය විදබලා පරමාර්ථ ධර්මය අවබෝධ කරගත යුතුයි. ඒ නිසා යෝනිසෝ මනසීකරණ ශක්තියෙන් ක්‍රියා කරන පුද්ගලයා අර පරමාර්ථ ධර්මය සොයාගෙන සම්මතය විදබලා මේ ලෝකෝත්තර මනසිකාරය, එහෙම නැත්නම් මේ යෝනිසෝ මනසිකරණයෙන් කටයුතු කරන්නට පුරුදු වෙනවා. ඒ නිසා පින්නතුනි හැම දිනෙකම කල්පනා කරගන්න ඕන තමන්ගේ මනීන්ද්‍රිය කියලා මනීන්ද්‍රියක් තියෙනවා. එහෙම නැත්නම් මිනිහෙක් හැටියට උපත ලැබූ හැම කෙනෙකුටම ධර්මතාවයෙන්ම උරුමයෙන්ම මේ මනසක් දීලා තියෙනවා. මේ මනසේ ශක්තිය උපරිම මට්ටමට දියුණු කර ගැනීමයි බුද්ධ ධර්මයේ එකම පරමාර්ථය. මේ මනසේ මේ ශක්තිය මනීන්ද්‍රිය කියන තත්වයට පත් කර ගැනීමයි ශක්තිය. එහෙම නැත්නම් මේ මනස උවමනා වෙන්නේ මනින්න, පෙරන්න, තෝරන්න, බේරන්න, වෙන් කරන්න. මොනවද වෙන් කරන්න ඕනේ? හොඳ නරක, එහෙම නැත්නම් කුසල් අකුසල්, එහෙම නැත්නම් අනිච්ච නිච්ච, මේ වගේ දෙපැත්තකට බෙදන්න පුළුවන්. මේක තමයි ද්වතා අනුස්සතිය. ආනපාන කිව්වෙත් මේක. එතකොට යෝනිසෝ මනසීකරණ ශක්තිය ඇති කරගන්න නම් මේ මනීන්ද්‍රිය ක්‍රියාත්මක වෙන්න නම් නිතරම අපි අනුගමනය කළ යුතු පළමුවන පියවර තමයි අපිට අරමුණු වන, ඒ කියන්නේ ඇහැට අරමුණු වන රූපය චක්කුංච පටිච්ච රූපේ, ඒ වගේම කනට අරමුණු වන ශබ්දය සෝතංච පටිච්ච සද්දං, ඒ වගේම නාසයට අරමුණු වන ගානංච පටිච්ච ගන්ධං, දිවට අරමුණු වන රසාජ පටිච්ච ජීවහා කයට අරමුණු වන පොට්ටබ්බ කියන අරමුණුව එහෙම නැත්නම් මනසට අරමුණු වන ධම්ම කියන අරමුණ. එතකොට මේ අරමුණු හයක් තමයි පුද්ගලයෙක් තුල මතුවෙන්නේ. මේ අරමුණු හයට වඩා එකක්වත් වැඩි නෑ, අඩුත් නෑ. ඒ නිසා නියත වශයෙන්ම හැම පුද්ගලයෙක්ම කිලුටු වෙන්නේ රාග දේශ මොහ උපදින්නේ මෙන්න මේ අරමුණු හයට පටිච්ච වීම නිසායි. මේ අරමුණු හයෙන් නිදහස් වෙන්න පුළුවන් වෙන්නේ පටිච්ච නොවුනොත් පමණයි. ඒ නිසා අපි පටිච්ච වෙන්නට හිත එන වහා එනකොට වහාම ඒ පටිච්ච වීම නවත්තන්නට කටයුතු කිරීමයි යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරනවා කියන්නේ. එහෙම නැත්නම් ප්‍රායෝගික වශයෙන්ම නම් කාම විතර්කයක් විචාරයක් හිතට මතුවෙනකොටම ඒ කාම විතක්ක විචාරය හිතින් ඉවත් කළා, ඒක පාලනය කළා, ඉවසලා විමසලා හොඳට දැනගෙන ඒ කාම විතර්කය ප්‍රහාණය කළා, සම්පූර්ණයෙන්ම මුලින්ම කපලා දාන්නට කටයුතු කරන්න පුළුවන් නම් අන්න ලෝකෝත්තර ලෞකික යෝනිසෝ මනසිකාරයේ දෙකෙන්ම ක්‍රියා කරන පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ වගේම තමන්ගේ හිතට අහිතකර අප්‍රිය ද්වේෂයෙන් වෛරය ඇති කරන දෙයක් නම් එතෙන්දිත් අපි අර ව්‍යාපාද විතක්ක විචාර එනකොටම ඒකත් අපිට පුළුවන් වෙන්න ඕනෑ මෙත් සිත පතුරවලා සමතේටපත් කළා, අනිච්ච දුක්ඛානාත්ත මෙනෙහි කළා, බුද්ධානුස්සතිය මෙනෙහි කළා, අර ද්වේෂය කපලා දාන්න. ඒ වගේම මානයෙන් කටයුතු කරන පුද්ගලයෙකුටත් පුළුවන් වෙන්න ඕන මේ මානෙන් විහිංසා විතක්ක විචාර එනකොටම ඒක තාවකාලිකව හෝ ඉස්සෙල්ලා ඉවසලා විමසලා යටපත් කළා, ඒක මුලින්ම කපලා දාලා බුද්ධානුස්සතිය මරණානුස්සතිය වඩලා ඉවත් කරන්න. ඒ නිසා පින්වතුනි මේ යෝනිසෝ මනසීකරණ ශක්තියෙන් කටයුතු කරන පුද්ගලයෙකුට නියත වශයෙන්ම මේ කරුණු දෙක දෙපැත්ත හොඳට තේරුම් ගන්න පුළුවන් වෙනවා. අයෝනිසෝ මනසීකරණ ශක්තියෙන් කටයුතු කරන පුද්ගලයෙකුට මේ දෙපැත්ත ද්වතානුස්සතිය බලන්න බෑ, දකින්න බෑ, තේරෙන්න ගන්න බෑ. එයා හිතට වහල් වෙලා හැඟීමට වහල් වෙලා කටයුතු කරන පුද්ගලයෙක්. එයා ප්‍රිය දේට ඇලෙනවා, අප්‍රිය දේට ගැටෙනවා. ඒ වගේම මානෙන් මෝහෙන් මුලා වෙනවා. එතකොට අර අයෝනිසෝ මනසීකරණයෙන් කටයුතු කරන පුද්ගලයා රාගයෙන් ඇලෙන පුද්ගලයෙක්, ද්වේෂයෙන් ගැටෙන පුද්ගලයෙක්, මෝහයෙන් මානයෙන් මුලා වෙන පුද්ගලයෙක්. නමුත් යෝනිසෝ මනසීකරණ කටයුතුෙන් කටයුතු කරන පුද්ගලයා රාගයෙන් ඇලෙන්නේත් නැහැ, ඉවසලා විමසලා කටයුතු කළා, අසුභානුස්සතිය වඩලා, මෙත්තානුස්සතිය, බුද්ධානුස්සතිය, මරණානුස්සතිය වඩලා ඒකෙන් බේරෙනවා. ඒ වගේම අර ව්‍යාපාද විතක්ක විචාර එනකොටම දකින පුද්ගලයා අර ඒ සඳහා ඉවසලා විමසලා මෙත්තානුස්සතිය වඩලා ඒක සමතේටපත් කරගෙන මරණානුස්සතිය, බුද්ධානුස්සතිය වඩලා, තිලක්කණය වඩලා ඒක අයින් කරනවා. ඉතින් ඒක නිසා මේ යෝනිසෝ මනසීකරණ ශක්තියෙන් ක්‍රියා කරන පුද්ගලයා රාගය රාගය හැටියට දන්නවා, ද්වේෂය ද්වේෂය හැටියට දන්නවා, මෝහය මෝහය හැටියට දන්නවා. රාග දේශ මෝහ කියන තුනම තමගේ චිත්තසංතානයේ වසන මනස මුවහ කරන මනස මොට්ට කරන දේ බව දන්නවා. ඒ වගේම අලෝභ අදේශ අමෝහ කියන ඒවා යහපත් නමුත් අර සසර ගමනට ලෞකික වශයෙන් නම් උපකාර වෙනවා, නමුත් තව දුරටත් ඒක ඉවර කරන්නට නම් ලෝභක්ඛය ද්වේෂක්ඛය මෝහක්ඛය කරන්න ඕන කියන தத்துவය දන්නවා. ඒ නිසා මේ යෝනිසෝ මනසීකරණ ශක්තිය ඇති කරගත්ත පුද්ගලයා ත්‍රි හේතුක පුද්ගලයෙක් බවට පත් වෙනවා. පද පරම தத்துவයෙන් වෙන් වෙලා ඒ පුද්ගලයා නෙය්‍ය විපටිතන්න උග්ගටිතන්න කියන තුනෙන් එකකට පත් වෙනවා. ඒ පුද්ගලයා නියත වශයෙන්ම සෝතාපන්න ඵලයට පත් වෙන්නට වාසනාවක් ලැබූ අර සෝතාපට්ටි අංග හතරම සම්පූර්ණ කරගත්ත පුද්ගලයෙක් වෙනවා. ඒ පුද්ගලයා මේ යෝනිසෝ මනසීකරණ ශක්තිය මතු කරගත්තාම නියත වශයෙන්ම ධම්මානුධම්ම පටිපදාවෙහි යෙදෙන පුද්ගලයෙක් බවටත් පත් වෙනවා. ඒ නිසා මේ පින්නතුන් කල්පනා කරගන්න ඕන තමන්ට ලැබුණ උතුම්ම අවස්ථාව තමයි මේ මිනිසත් බවක මිනිස් ආත්මයක උපත ලැබීම. මේ මිනිස් අත්බව එහෙම නැත්නම් මේ මිනිස් ආත්මය වැදගත් වෙන්නේ මෙන්න මේ යෝනිසෝ මනසීකරණ ශක්තිය ඇති කරගන්නට හැකි අවස්ථාවක් ලැබීමයි. මෙතෙක් කල අනන්ත අප්‍රමාණ ආත්මවල මිනිස් බවට පත් වෙලා මිනිසුන් හැටියට ජීවත් වෙන්න ඇති. නමුත් යෝනිසෝ මනසීකරණ ශක්තිය මතු කරගත්තේ නැහැ. මේ මනින්ද්‍රිය පිරිසිදු කරගෙන ඒ මනින්නට පෙරන්නට තෝරන්නට බේරන්නට පුරුදු වුණේ නැහැ. හොඳ නරක දෙපැත්තට කරලා හොඳ පාවිච්චි කරන්නත් නරක ඉවත් කරන්නත් දැනගත්තේ නැහැ. ඒකයි සංසාරයේ මෙතෙක්කල් මේ අද වෙනකන් දුක් විඳ විඳ මේ සංසාර ගමන ආවේ. ඒ වගේම තව කොතෙක්කල් මේ සංසාර ගමන ගියත් මේ යෝනිසෝ මනසීකරණ ශක්තිය කොහොම හෝ ඇති කරගන්නාතුරු මේ බුද්ධ දේශනාව අහලා කල්යාණ මිත්‍ර සම්පත්තියෙන් පරතෝගෝෂක ප්‍රත්‍ය ලබාගෙන ශ්‍රී සද්ධර්ම ශ්‍රවණයෙන් සම්මාදිට්ඨියට පත් වෙලා යෝනිසෝ මනසීකරණ ශක්තියෙන් ධම්මානුධම්ම පටිපදාවේ පිහිටා සිටීම මිසක වෙන කිසිම ආකාරයකින් මේ සම්මාදිට්ඨියෙන් යෝනිසෝ මනසීකරණයෙන් සෝතාපන්න ඵලයට පත් වෙන්න බෑ. ඉතින් ඒක නිසා සෝතාපන්න ඵලයට පත්වීමට නම් මේ අංග හතරම සම්පූර්ණ කරගත යුතුයි. මේ අංග හතරේ වැදගත්ම මූලිකම අත්‍යවශ්‍යම දේ තමයි යෝනිසෝ මනසීකරණ ශක්තිය ඇති කර ගැනීම. ඒ නිසා කොච්චර කල්යාණ මිත්‍රයෙක්ගෙන් බණ ඇහුවත් කොච්චර සී සද්ධර්මය ශ්‍රවණය කළත් යෝනිසෝ මනසිකාරය තමන් තුළින් තමාටම ඇති කරගන්න පුළුවන්. එහෙම ඇති කරගත්තේ නැත්නම් ධම්මානුධම්ම ප්‍රතිපදාවේ හේදිලා සෝතාපන්න ඵලයටපත් වෙන්න බෑ. ඒ නිසා පින්නතුනි අපි කල්පනා කරගන්න ඕන මේ මිනිස් ආත්මයක් ලැබූ අවස්ථාවේ මේ පරම පවිත්‍ර සී සද්ධර්මයක් ජීවමානවම පවතින මේ වෙලාවේ කොයි විදිහෙන් හරි අපේ මනස පිරිසිදු කරගෙන මේ මනසේ තියෙන කිලිටු කෙලෙස් ඉවත් කළා යෝනිසෝ මනසීකරණ ශක්තිය මතු කරගෙන අපි ගැඹුරෙන්ම හිතලා මේ කරන්නට ඕන වැඩ කරණීය ධර්ම කරන්නටත් අත්තරින්නට ඕන වැඩ අත්තරින්නටත් අකරණීය වැඩ අත්තරින්නටත් කටයුතු කරන්න. ඒක තමයි කිව්වේ සබ්බ පාපස්ස අකරණං ඒවා අකරණීය ධර්ම. කුසලස්ස උපසම්පදා ඒවා කරණීය ධර්ම. එතකොට කුසලස්ස උපසම්පදා කියන ක්‍රියාව කළේ නැත්නම් සබ්බ පාපස්ස අකරණං කළාට වැඩක් නැහැ. ඒ නිසා මේ දෙකම කරන්න ඕන. යෝනිසෝ මනසීකරණ ශක්තියෙන් ක්‍රියා කරන පුද්ගලයා කරණීය ධර්ම කරණීය ධර්ම හැටියට කරනවා, අකරණීය ධර්ම අකරණීය ධර්ම හැටියට අත්හරිනවා. ඒ නිසා ආනපාන කියන එක, ආන කියන්නේ ආශ්‍රය කළ යුතු දේ ආශ්‍රය කරනවා, පාන කියන්නේ ප්‍රහාණය කළ යුතු දේ ප්‍රහාණය කරනවා. මේ දෙකම කළේ නැත්නම් පින්නතුනි මේ අර සචිත්ත පරියෝ දපණං කියන தത്വයට පත් වෙන්න බෑ. සචිත්ත පරියෝ දපණං කියන්නේ සචිත්ත කියන්නේ ස්වචිත්තය. තමන්ගේ චිත්තය පරියෝ දපණං පූර්ණ වශයෙන් දපණය කරනවා, එහෙම නැත්නම් පාලනය කරගන්නවා. ඒකමයි මේ සචිත්ත පරියෝ දපණං කියපු එකමයි යෝනිසෝ මනසිකරණ ශක්තිය. ඒ නිසා යම් කිසි කෙනෙකුට යෝනිසෝ මනසිකරණ ශක්තිය ඇති වුණා නම් ඒ පුද්ගලයා සචිත්ත පරියෝ දපණං කියන தത്വයට පත් වුණා. එයමයි බුද්ධානුශාසනාව. ඒ නිසා මේ සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ දපණං කියන தത്വයට පත් වෙන්නේ මෙන්න මේ යෝනිසෝ මනසීකරණ ශක්තියෙන් ක්‍රියා කරන කටයුතු කරන දෙපැත්තක් තියෙන බව දැනගත්ත පුද්ගලයා. ඒ නිසා මේ ද්වයතාවය ආනපාන අස්සපස්ස ඉතාම වැදගත් වෙනවා මේ සචිත්ත පරියෝදපණං කියන යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන්නට. ඒ නිසා කල්පනා කරන්න ඕන මේක මේ පව්කම් නොකර හිටීම පමණක් නෙමේ, පින්කම් කර කර හිටීම පමණක්ම නොවේ, කරයුත්තේ තමන්ගේ චිත්තසංතානිය මතුවන කෙලෙස් ප්‍රහාණය කිරීම. ඒකට කියවා කුසලස්ස උපසම්පදා. මේ චිත්තසංතානේ ගබඩා වෙලා මුල් බෑගෙන ඇබ්බැහි වෙලා තියෙන රාගගතිය, ද්වේෂගතිය, මෝහගතිය තියෙන තාක්කල් කොයිතරම් පවෙන් වැළකුණත්, කොයිතරම් පිංකම් කළත් අර යෝනිසෝමනසිකරණ ශක්තිය එහෙම නැත්නම් අර ස්වචිත්ත පරියෝධපණං කියන තත්වයට පත් වෙන්න බෑ. ඒ නිසා පින්වතුනි අපිට මේ බුද්ධ දේශනාවෙන් ඉගෙන ගත යුතු, දැනගත යුතු, තේරුම් ගත යුතු වැදගත්ම දේ තමා මේ සචිත්ත පරියෝධපණං කියන තත්වයට පත් වෙන්නේ කොහොමද කියන එක. ඒක තමයි යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කිරීම. ඒ නිසා මේ මනීන්ද්‍රිය තමන්ට, තමන්ගේ මනීන්ද්‍රිය පිරිසිදු කරගත්ත තමන්ම අන්න සචිත්ත පරියෝධපණං කියන තත්වයට පත් වෙනවා. ඒ නිසා ඒ පුද්ගලයා ශික්ෂණයට පත් වූ, හික්මුණු, සංවරත්වයට පත් වූ, සම්මා වුණු පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ නිසා ඒ පුද්ගලයාට නිවන් දකින්නට මාර්ගඵල ලබන්නට නිවැරදිම මේ ප්‍රතිපදාව, ධම්මානුධම්ම ප්‍රතිපදාව උපකාර වෙනවා.